බලින් මට ඇති වැඩක් නෑ. දන්වා යවනු පුළුවන් නම් රාජ්‍ය බලය අල්ලගන්න කියලා. හැබැයි ගොඩ බෑපු පරදේශක්කාරින්ව එළවලා.
අද අපි නොදුටු සිනමාවෙන් කතා බහ කරන්නට සූදානම් වන්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ තිරගත වෙමින් පවතින කතා බහට ලක්ව ඇති සිනමා නිර්මාණයක් වන ආලෝකෝ උදපාදි කියන සිනමා නිර්මාණය පිළිබඳව. අද අපි මේ කතා බහට සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ, ඒ වගේම ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා චත්‍ර වීරමන්, ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන උද්දික ප්‍රේමරත්න, ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පී සිනමා අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනී මහතාවත් අද අපි මේ කතාබහට සම්බන්ධ කරගන්නවා. අපි මේ කතාබහ පළමුවෙන්ම ආරම්භ කරන්නට සූදානම් සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේගෙන්. භූපති, විශේෂයෙන්ම දැන් මේ ආලෝක උදපාදි සිනමා නිර්මාණය තිරගත වීමට පෙර එහි පූර්ව ප්‍රචාරක පටය, අපි කියනවා ට්‍රේලර් එක කියලා, මෙය ප්‍රසිද්ධියට පත් වෙනවත් එක්කම ලංකාවේ බොහෝ දෙනෙක් මේ පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියේ. ඉතාමත් ඉහළ ගණයේ සිනමා නිර්මාණයක් ඔවුන්ට දක්නට හැකි වේවි කියන බලාපොරොත්තුව ඔවුන් තුළ තිබුණා. අපි දැනගන්න කැමති සිනමා විචාරකයෙක් විදියට මේ චිත්‍රපටය ඔබ විශ්ලේෂණය කරන්නේ කොහොමද?
ඔව් සංජය, අඩුවඩි වශයෙන් ඒක අපිටත් තිබ්බා, ඔබ කියන කාරණේ මටත් තිබ්බා. විශේෂයෙන් මේකේ පූර්ව ප්‍රචාරක පටිය එහෙම නැත්නම් බලපුවම අපේ ඔළුවටත් ඔබ ඔය කියන අදහස ආවා සංජය. කාරණේ තියෙන්නේ මම චිත්‍රපටිය බැලුවට පස්සේ නම් පැති ගණනාවකින්ම ඊට වඩා වෙනස් අදහසක් තමයි අපිට චිත්‍රපටිය බලලා වුණාම ආවේ. උදාහරණයක් විදිහට මට කිව්වොත් මේ චිත්‍රපටියේ නම තියෙන්නේ ආලෝකෝ උදපාදි, කියන්නේ ආලෝකයේ උද්දීපනය වෙනවානේ. ඇත්තටම තිබ්බාලෝකයක් නැතිලා යන වැඩක් තමයි ඊටාම සරලව කිව්වොත් මේ චිත්‍රපටියේ තියෙන්නේ. සියලුම දේවල් සම්බන්ධයෙන් මේ චිත්‍රපටියේ තාක්ෂණය සම්බන්ධයෙන් තිබ්බ කතා, මේ චිත්‍රපටියේ තේමාව සම්බන්ධයෙන් තිබ්බ අදහස් සියල්ල ගැනම. එතකොට මේකේ කාරණේ මම හිතන්නේ උදාහරණයක් විදිහට මේ චිත්‍රපටිය හරි අපේ කුතුහලය දනවන හරිම ඉන්ට්‍රෙස්ටිං දෙයක් වෙනවා. ඒ තමයි මේ චිත්‍රපටියේ තිරරචනය කරලා තියෙන සමන් වීරමන්. ඔහු පරණ පරම්පරාවල අයිති කෙනෙක්. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කරලා තියෙන චත්‍ර වීරමන් ඔහුගේ පුතා. මම හිතන්නේ ලංකාවේ එක පැත්තකින් මම උපහාසාත්මකව කියන්න කැමති, ලංකාවේ අයිඩියොලොජි එක මේ චිත්‍රපටියට ඇවිල්ලා තියෙනවා මේ දෙන්න හින්දා. ඒ කියන්නේ අපි ගත්තොත් ඒ කියන්නේ ලංකාවේ අයිඩියොලොජි එක ඇවිල්ලා කියන්නේ මේ ඒ කියන්නේ බෙන්ස් කාර් වලට මොරිස් මයිනර් එන්ජින් හයි කරන්න හදනවා. අපි එළියෙන් බොහොම ජාතිකවාදී, හරිම දේශීය අරගල වෙනුවෙන් අනම්මනම් සටන් කරන, ජාතිකත්වය වෙනුවෙන්, ආගම වෙනුවෙන් සටන් කරනවා. අපේ ඇත්ත ජීවිත හාට් එක බලපුවම ඊට වඩා බොහොම පසුගාමි, යහගන් තරම්වත් ඉදිරිගාමි නැති, ඒ වගේම අතිශයින් බටහිරවාදී. ඒතර අපි ප්‍රායෝගිකව තනි බොරුවක් දාන්න කියන එක මේ චිත්‍රපටියේ තියෙනවා. මොකද දැන් මේ චිත්‍රපටිය ගත්තොත් මේ චිත්‍රපටියේ වටේ කවරේ චත්‍රවීරමන් විසින් එකතු කරන අංගෝපාංග නිසා හරිම අපිට ඕනනම් කියතේ නිකන් අද භාෂාවෙන් කිව්වොත් හරිම පොෂ් එපික් එකක්. ඒ කියන්නේ තාරුණ්‍ය මිනිසුන්ව උද්දීපනය කරන්න පුළුවන් විදිහේ ජනප්‍රිය අංගෝපාංග තියෙන, නිකන් හරි මේ අනික් කතාවලට වඩා ටිකක් දියුණුයි කියලා හිතන විදිහේ අංගෝපාංග ටිකක් එල්ලගෙන තියෙනවා. චිත්‍රපටියේ හරය ගත්තම මම හිතන්නේ ඉතාමත්ම බරපතල පසුගාමි අත්‍යන්ත දෘෂ්ටිවාදය තමයි මේ චිත්‍රපටිය ඇතුළේ තියෙන්නේ.
භූපති, විශේෂයෙන්ම දැනගන්නට කැමති දැන් මේ චිත්‍රපටය තුළ කතාබහට ලක්වන තේමාව ගත්තහම අපිට ශ්‍රී ලාංකික සමාජයට මේ තේමාවන් කොහොමද අදාළ කරගන්න පුළුවන් වෙන්නේ, මේ කාරණය පිළිබඳව අපිට කොහොමද විග්‍රහ කරන්න පුළුවන් භූපති?
මේ චිත්‍රපටයේ තේමාව ගත්තම මම හිතන්නේ ලංකාවේ පහුගිය කාලේ විශේෂ මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ගොඩනැගිච්ච ආගම්වාදී, ජාතිකවාදී, ඒ රෙජිමේ විසින් වර්ධනය කරපු දෘෂ්ටිවාදී තලයට අදාළ අංගෝපාංග තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ, කැමති වුණත් නැති වුණත්. එතකොට මේ චිත්‍රපටිය දේශපාලනිකව සැලකුවම අපි ගත්තොත් ඔබ කිව්වා වගේ තේමාව මෑත කාලයේ විශේෂයෙන් සැලකපු චිත්‍රපටි ගත්තම බරපතල ලෙස චිත්‍රපටිය විසින් ආන්තිකකරණය කරනවා. ඒ කියන්නේ බරපතල විදිහට චිත්‍රපටිය විසින් එක අන්තයකට යනවා. ආගම්වාදී, ජාතිකවාදී සහ ජාතිවාදී පරිදි සම්බන්ධයි. ඒකව තුට ලක්ෂණ තියෙද්දි අපි ඒකේ තුසස් වෙන්න හදනවා අනිත් අයට වඩා අපි මෙහෙමයි කියලා. ඔකට තමයි ආගම්වාදී කියලා කියන්නේ. තමන්ගේ ආගම එකට වඩා උසස් කියලා කියන එක. ඒතකොට මේක රාජ්‍යයට සම්බන්ධ කරන එක තැනකදී. ඒක තමයි හරිම ඉන්ටරෙස්ටිං. ඒතකොට මේ ආගම කියන එක රාජ්‍යයට සම්බන්ධ කරන ව්‍යාපෘතියේදී ඒක පූර්ව නූතන නූතන නැති නූතන දේශපාලනික අර්ථයෙන් නැති. දැන් අපි දන්නවා නූතන දේශපාලනික අර්ථය ආගමික රාජ්‍යයක් නෑ. ආගමික රාජ්‍යයන් තියෙන හැමතැනක්ම ඉතාම අන්තගාමී ප්‍රතිපල තියෙන්නේ. ඒතකොට මේකෙන් කියන්නේ ලංකාවේ මේ බුද්ධ ආගම නැති වෙච්ච මේ චිත්‍රපටියේ තේමාව ගත්තොත් බුද්ධ ආගම රාජ්‍යත් එක්ක සම්බන්ධ කරනවා. රාජ්‍යත් බුද්ධත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒකේ බුද්ධ ආගමේ විනාශ වුණොත් රාජ්‍ය විනාශ වෙනවා කියන තැන මේ දෘෂ්ටිවාදය ගේන්නේ. එතකොට මේකේ ප්‍රොජෙක්ට් එකේදී මේ බුද්ධාගම රකින්න ඕනතරම් මිනිසු ගානක් මරන්න ලෑස්ති මේගොල්ලන්. ඒක තියෙනවා මම කියන්නේ ආගමේ තියෙන පැරඩොක්ස් එක. මේ කියන්නේ ඒගොල්ලන්ටවත් කරන්න බැරි වැඩක් තමයි ඒගොල්ලන් කියන්නේ. එතකොට මම හිතන්නේ ආගමේ තියෙන දුර්වලතාවය, ආගමේ තියෙන ප්‍රායෝගික නැතිකම, ආගම විසින් යෝජනා කරන දේ ආගමටවත් කරන්න බැරිකම. එතකොට මෙන්න මේ බෞද්ධ රාජ්‍ය සුජාතකරණය කරන්න. ඒකට ජාතිවාදයක් පටලවලා ඒ බෞද්ධය විතරක් නෙමෙයි මේ ඊට පස්සේ සිංහල කෑල්ලත් එනවා. ආලෝක උදපාදියක ආලෝක නෙමෙයි මම ඒකයි කිව්වේ ඉතුරු ඔක්කොම උදපාදී. ආලෝක ඇරෙන්න උද්දීපනය වෙනවා, ජාතික ජාතිය උද්දීපනය වෙනවා, ආගම උද්දීපනය වෙනවා, ඊගාවට ජාතික වාදය උද්දීපනය වෙනවා. රාජ්‍ය ජාතිකත්වයේ සම්බන්ධව තියෙන සම්පූර්ණ මිනිස් කොට්ටාසයක් විදිහට බාරගන්නේ නැතුව දෘෂ්ටිවාදයක් විදිහට අපි මේ භූගෝලීයව කරගෙන මේ දූපත ඇතුළේ ඉන්න මිනිස්සු කවුද ශ්‍රේෂ්ඨයි හරි මොකක් හරි ඒ කට්ටිය වෙනම එකක් කියලා මේකට තමයි අපි ජාතිකවාදය කියන්නේ. එතකොට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ආලෝක උදපාදී නෙමෙයි මේක. ආගම්වාදී, ජාතිවාදී, ජාතිකවාදී උදපාදී අතරම.
භූපති, ඒ වගේම දැනගන්නට කැමති තාක්ෂණික කරුණු කාරණා සම්බන්ධයෙන් මේ චිත්‍රපටය ඇති තැන පිළිබඳව ඔබගේ මතයත්.
මේ චිත්‍රපටි අපි හිතුව අපි ට්‍රේලර් එක බලපුවම අපි හිතුවා මේ රූප රාමු ගැලපීමෙන් මේ වස්ත්‍රාභරණ මේවත් එක්ක යම් අපේ රජ කතා රැල්ලට යම් ප්‍රමිතියක් අඩු ගානේ ලබා දීලා ඇති කියලා. මට නම් සංජය මේ චිත්‍රපටිය බලපුවම ඒක සම්පූර්ණයෙන්ම බිඳවැටෙනවා. මම හිතන්නේ මේකේ අත්‍යශයින්ම දුර්වලම කාරණේ තිර රචනය. උදාහරණයක් විදිහට මේ චිත්‍රපටි පළවෙනි විනාඩි 20 ප්‍රේක්ෂකයව ග්‍රහණය කරගන්නත් බැහැ මේ තිර රචනය ලියන කෙනාට. මොකද්ද මේකේ මූලික තේමාව කියලා හතර හතර විසිරෙනවා. කනගාටුදායක තත්ත්වයක් අනිත් පැත්තෙන් ඡායාරූපකරණය ගත්තත් චිත්‍රපටියේ රූප රාමු අතර කිසිම සංගත භාවයක් නැහැ. එකකට එකක් අපි ගත්ත උදාහරණයක් විදිහට ලයිටින් කන්ටිනියුටි ගත්තොත් හොඳටම අප්සෙට් වෙන එකද. ඒකට හොඳම රූප රාමුත් තියෙනවා. අපිට හිතා ගන්න බැරි විදිහේ ඉතාමත් දක්ෂාකාරයකට ගත්ත තනි ෂොට්ස් තියෙනවා. ඒක හරියට මේ වගේ. ඔබ ඒ කියන්නේ ඔබ යමක් ලියනවා නම් ඒ ඡේදයක් ඇතුලේ එක වාක්‍යයක් ඉතාම නිවැරදිව ලියලා ඊගාව වාක්‍ය අපිට තේරුම් ගන්නවත් බැරි විදිහට ව්‍යාකරණයි සියල්ල වරද්දලා ලිව්වොත් අන්න ඒ වගේ වැඩක්. ඊට පස්සේ මේකේ පසු නිෂ්පාදන කටයුතු ගත්තත් මම හිතන්නේ ඇස්පනා අපිට පේන ඊටම දුර්වල වර්ණ සංයෝජනයන් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් අපි කතා අහන්න ඕනේ ප්‍රශ්නේ මේක. මෙච්චර වියදම් කරලා ඉතාලත් අපිට නැති දැනුමයි කියන එක පෙන්වලා තියෙනවා මේ චිත්‍රපටියෙන්. ඒ කියන්නේ ඇත්තටම මේ චිත්‍රපටියේ වියදම් කරපු ප්‍රමාණය බලපුවම වෙච්ච වැරදි කියලා කියන්නේ සල්ලි නැති හින්දා වෙච්ච වැරදි නෙවෙයි. ඇත්තටම අපි සිනමාව දන්නේ නැති හින්දා වෙච්ච වැරදි.
භූපති, පසුගිය වකවානුව තුළ මේ ඉතිහාස කතා සිනමා නිර්මාණත් එක්ක අපිට අහන්න දකින්න ලැබුණු එක තර්කයක් තමයි සමහරුන් මෙහිදී ප්‍රශ්න කළා මේ සිනමා නිර්මාණවලින් අපි දකින ඉතිහාසය අපේ ඇත්ත ඉතිහාසයද? මේ ඉතිහාසය යම්කිසි ආකාරයක විකෘති කිරීමක් මේ සිනමා නිර්මාණවලින් සිද්ධ වෙනවද? මේ කාරණය පිළිබඳව සිනමා විචාරකයෙක් විදිහට අපි ඔබගේ මතය දැනගන්නට කැමැති.
මූලිකව ගත්තම සංජය මම නොදන්න දේවල් ගැන කතා කරන්නේ නැහැ. මම ඉතිහාසඥෙක් නෙවෙයි. මම ඉතිහාසය කියවලා තියෙනවා. මම ඉතිහාසය කියලා තියෙන්නේ දේශපාලනිකව. ඒතර ඉතිහාසයේ තොරතුරු මේ හැම අංගලක්ම හරිද වැරදිද කියන එක මම ඇත්තටම දන්නේ නැහැ. ඒක මම හිතන්නේ ජැක්සන් ඇන්තනි වගේ කෙනෙකුට පෙන්නුවොත් එයා කියයි. හැබැයි ඕක සම්බන්ධව තියෙන රීතිය මට කියන්න පුළුවන් සංජය. ඒ කියන්නේ පළවෙනි එක මම විශ්වාස කරන්නේ ෆික්ෂන් චිත්‍රපටියක්. ප්‍රබන්ධ චිත්‍රපටියක් ඓතිහාසික කරුණු නිවැරදි විය යුතු නැහැ. ඒ කියන්නේ ඒක මම පිකාසෝ කියපු දෙයකින් කියන්නම්. පිකාසෝ කිව්වා මම අඳින්නේ මට පේන දේ නෙවෙයි. මම අඳින්නේ මට පේන දේ කියලා මට හිතන දේ. ඒක තමයි කලාව කියලා කියන්නේ. එතනම පූර්ණ නිදහස තියෙනවා. ජාතිවාදියෙක් වෙන්න අයිතිය තියෙනවා කෙනෙකුට. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ඒක සමාජයේ විවාද කරලා බේරගන්න තියෙන කාරණයක්. නමුත් මේ නිවැරදිභාවය කියන කාරණයට ආපුවම මගේ අදහස මම ඒගොල්ලන් ඔක වැරදි කියලා කියනවා මම ඒගොල්ලන් මෙන් පෙනී හිටින්න ලෑස්ති. ඒ කියන්නේ චිත්‍රපටියක් එහෙම නිවැරදි විය යුතු නැහැ. එහෙම නිවැරදි යුතු නැහැ. හැබැයි ඔකේ වරදින තැනක් තියෙනවා. ඔබේ චිත්‍රපටිය මොනවා හරි එක සම්ප්‍රදායකට අයත් වෙන්න ඕනේ. විශේෂයෙන් ඉතිහාස කතාවකට වගේ යනකොට. ඒ කියන්නේ අපි හිතමු ඔබ මහාවංශය නම් මූලාශ්‍ර කරගන්නේ දිගටම මහාවංශයේ විදිහට චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. නිවැරදි වෙන්න ඕනේ. එතනදි මේ මහාවංශයෙන් කැලලයි චූලවංශයෙන් කැලලයි ගත්තොත් ඔබ එක කුලකයකටවත් අයිති නැහැ නේ. කවුරු හරි රචකයෙක් එහෙම නැත්නම් යම් කණ්ඩායමක් යම් දේශපාලනික කට්ටියක් ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට තමයි ඉතිහාසය ලියන්නේ. ඒක නවත්තන්න බෑ. පරණ ඉතිහාසය කියද අපිට කවදාවත් හම්බ වෙන්නේ නැත. මම හිතන්නේ අන්න එතන තමයි අපේ ගොඩක් අයට වරදින්නේ. යම් කිසි එක කුලකයකට මම ආසයි ඒ කුලකයකට අයිති වෙනවටත් වඩා කලාත්මක චිත්‍රපටිය කියන එකේදී මේ කුලක ගැන Tamante හිතන්නේ මොකද්ද කියලා නිර්මාණ උදාහරණයක් විදිහට Martin Scorsese's Last Temptation of the Christ කියන චිත්‍රපටිය ගත්තොත් ජේසුස් වහන්සේ පිළිබඳව වෙනස්ම ආකාරයකට ඔහු පිළිබඳ ලෞකික දැක්මක්. ඔහු මේ දිව්‍යමය පුත්‍රයෙක් හරි මේ එහෙම කතාවක් නෙවෙයි. එයා සාමාන්‍ය මිනිස්සෙක්. එයා මේ මහ පොළොවේ පය ගහලා ඉඳලා මිනිස්සුන්ට ටිකක් වෙනස් විදිහේ දර්ශනයක් කියලා දෙන්න උත්සාහ කරපු කෙනෙක්. විදියට තමයි ඒක ලංකාවේ වගේ මේකේ රටවල වාරණය වුණා. එයාට ජීසස්ව හිතච්ච විදිය. එයා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඉතිහාසය කියන්නේ ඒ වගේ දෙයක්. ඒක සංගත පරම දෙයක් නෙමෙයි. මගේ පොයින්ට් එක ඒකයි. ඒක ඇතුළට තවත් එක දැක්මක් එකතු වෙනයි කියලා ඉතිහාසයට මුකුත් නරක දෙයක් වෙන්නේ නැහැ. මම නම් කැමති ඉතිහාසය ගැන කෙනෙක් ඉතිහාසය ගැන චිත්‍රපටි කරනට වඩා ඉතිහාසය ගැන එයාට හිතන දේ කරනවා නම්.
ඒ සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ මෙවර නොදුටු සිනමාවෙන් ආලෝක උදපාදී සිනමා නිර්මාණය පිළිබඳව දැන් අපි කතාබහ කරන්න සූදානම්. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා චත්‍ර වීරමන් සමගින් මේ ඔහුගේ ප්‍රථම චිත්‍රපටයේ විශේෂයෙන්ම දෘශ්‍ය ප්‍රයෝග භාවිතය අතින් මේ චිත්‍රපටය ඉතාමත් ඉහළ තැනක තිබෙන්නේ. විශේෂයෙන්ම තමන්ගේ ප්‍රථම චිත්‍රපටයේ විදියට දෘශ්‍ය ප්‍රයෝග භාවිතය අතින් ඉතා ඉහළ තැනක ඇති ශ්‍රී ලංකාවේ ඉතිහාසය පදනම් කරගත්තු කතාවක් නිර්මාණය කිරීම ඉතාමත් විශාල වගකීමක්. මේ කාරණය චත්‍ර කොහොමද ඔබට අභියෝගයක් වුණේ? අපි දැනගන්න කැමතියි මේ පිළිබඳව තොරතුරු පළමුවෙන්ම.
ඔව්, මුලින්ම කියන්න ඕනේ ආලෝක උදපාදී චිත්‍රපටයේ කතා තේමාව ගත්තොත් අවුරුදු 2100කට ඉස්සෙල්ලා, ඒ කියන්නේ වළගම්බා රජු සමයේ වෙච්ච කතා පුවතක් අල්ලලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. එතකොට එතනදී එපික් ශානරේ චිත්‍රපටයක් විදිහට දැවැන්ත ගණයේ සිනමා නිර්මාණයක් විදිහට ප්‍රේක්ෂකයන් මං හිතන්නේ බලාපොරොත්තු වෙනවා දැවැන්ත පසුතල. එතකොට යුද්ධවලදී එන පිරිස් ගත්තොත් විශාල වශයෙන් අමතර ශිල්පීන් භාවිතයේ මේ හැම දෙයක්ම මං හිතන්නේ ප්‍රේක්ෂකයා නිර්මාණකරුවන්ගෙන් අපේක්ෂා කරනවා. ඉතින් මේ දේවල් කොහොමද අපි නිර්මාණය කරන්නේ, කොහොමද අපි චිත්‍රපටය තුළට ගේන්නේ කියන එක තමයි මුලින්ම තිබ්බ ප්‍රශ්නේ. නමුත් මැලේසියාවේ අවුරුදු 5ක කාලයක් පුරාවට මමත් මේ චිත්‍රපටයේ සමාජාධ්‍යක්ෂකවරයා බාත කියන හෙට්ටිආරච්චි සහෝදරියත් ඇතුළු තරුණ කණ්ඩායමක්ම අධ්‍යයන කටයුතු කළේ, අධ්‍යාපන කටයුතු කළේ මේ සිනමාකරණයේදී සජීවීකරණය කොහොමද භාවිත කරන්නේ කියන විෂය සම්බන්ධයෙන්. ඒ විෂය සම්බන්ධයෙන් ඒකත් එක්ක අපිට ලැබුණු දැනුමත් එක්ක තමයි අපි මේ චිත්‍රපටයට මේ සජීවීකරණය පැත්තෙන් යමක් කරන්න ඕනේ කියන අදහස ඇතුව තමයි මේ චිත්රපටයට අවතීන්නේ වෙන්නේ. ඉතින් ඒකෙදි අපි පුළුවන් තරම් බැලුවේ මේ අපිට තියෙන පිරිවැයත් එක්ක. මොකද කොච්චර වුණත් ලංකාවේ සිනමා නිර්මාණයක් කරනකොට අපිට යන්න පුළුවන් පිරිවැයක් තියෙනවා. එතනින් එහාට ගියොත් ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. වියදම් කරන්න පුළුවන් ඒ පිරිවැය ඇතුළේදී අපි කොහොමද උපරිම සාධාරණත්වයක් මේ චිත්‍රපටයට කරන්න කියන එක තමයි අපි මුලින්ම බැලුවේ. ඒකට පැහැදිලිවම අපිට විශේෂ දෘෂ්ටි ප්‍රයෝග මේ ඉවහල් වුණා කියලා කියන්න පුළුවන්. ඒකත් එක්ක තමයි අපිට මාලිගාව නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ දැවැන්ත පසුතල නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. යුද ජවනිකාවල මිනිස්සුන් රෙප්ලිකේට් කරන්න, මල්ටිප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. මේ හැමදේම කරන්න පුළුවන් වෙන්නේ මේ කියන විශේෂ දෘෂ්ටිකෝණයක පරිදි.
විශේෂයෙන්ම චත්‍ර දන්න මේ චිත්‍රපටයේ පිළිබඳව භූපති අදහස් දැක්වීමේදී ඔහු විවිධාකාරයේ විවේචන ඉදිරිපත් කළා සිනමා නිර්මාණය සම්බන්ධයෙන්. මෙහිදී ඔහු ඉදිරිපත් කළ එක් කාරණයක් සම්බන්ධයෙන් මා ඔබගේ අදහස් දැනගන්නට කැමැති. ඔහු මෙහිදී සඳහන් කළා තාක්ෂණික කාරණා පැත්තෙන් මේ සිනමා නිර්මාණය තරමක දුර්වල තැනක තියෙන්නේ කියලා. ඒ වගේම මේ පූර්ව ප්‍රචාරක පටයේදී අපිට ඉතාමත් ඉහළ බලාපොරොත්තුවක් ලබා දුන්නත් ඒ බලාපොරොත්තුත් සිනමා නිර්මාණය නැරඹුවාට පස්සේ ඔහුගෙන් ගිලිහි ගිය බව ඔහු සඳහන් කළා. මේ කාරණය පිළිබඳව සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා විදියට ඔබගේ අදහස මා දැනගන්නට කැමැති.
ඇත්තටම පැහැදිලිවම කිව්වොත් සිනමා නිර්මාණයක ප්‍රචාරණ පටයක් කියන්නේ මං හිතන්නේ සිනමා නිර්මාණයෙන් වෙන්ව නිර්මාණය කරන එකක් විදිහට තමයි මම සලකන්නේ. පැය දෙකක් පුරාවට දිවෙන චිත්‍රපටයක යම් යම් සිද්ධීන් ගොනු කළා, විනාඩි දෙකකට තුනකට ගොනු කළා හදන ප්‍රචාරණ පටයක් ගැන තමයි මේ අපි කතා කරන්නේ. එතකොට ඒක ඇතුළේදී රිද්මය වෙනස්. එතකොට ඒ විනාඩි තුනට අපි දක්වන අවධානය වෙනස්. ඒ විනාඩි තුන අපි ට්‍රීට් කරන විදිය වෙනස්. ඒක ඇතුළෙදී අපි ඒ දක්වන අවධානය සහ මුළු චිත්‍රපටයේ පුරාවටම අපිට ඒ දක්වන අවධානය වෙනසක් කියන එක නෙමෙයි මම මේ අදහස් කරන්නේ. නමුත් මුළු චිත්‍රපටයේ පුරාවට එන යම් යම් දර්ශන තලවලදී අපිට අඩුපාඩුකම් එන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා. මොකද හැම දර්ශනයක්ම හැම ෂොට් එකක් ගානේ අපිට බලද්දී ඒ හැම ෂොට් එකක්ම ට්‍රීට් කරද්දී අපිට යම් යම් තැන්වලදී සෑම දේවල් මගහැරෙන්න පුළුවන්. අහිතක මුළු පැය දෙකක් පුරාවටම දිවෙන ඒ චිත්‍රපටය ඇතුළේදී ඒ ගුණාත්මක භාවය ඒ ආකාරයෙන්ම හැම දර්ශනයක් තුළම පවත්වාගෙන යන එක කියන්නේ ඉතාම අසීරු කාලයක්. ඒකට විශාල කාලයක් වැය වෙනවා. කාලයක් කියන්නේ විශාල පිළිවෙයක් වැය වෙනවා. ඉතින් අපි මේ හැම දෙයක්ම කරන්නේ අර කියන මූල්‍යමය රාමුව ඇතුළේ අපිට දෙන පිළිවෙය අපිට යන්න පුළුවන් ඒ වියදම් දරන්න පුළුවන් ඒ රාමුව ඇතුලේ තමයි අපි හැම දෙයක්ම මේ කරන්නේ. එතකොට මේ පැය දෙක පුරාවට දිවෙන මේ චිත්‍රපටය ඇතුලේදී අපිට සමහර තැන් මගහැරෙන්න පුළුවන්. නමුත් මම දකින විදිහට නම් අපි උපරිම සාධාරණයක් කළ තියෙනවා මේ
චිත්‍රපටය පුරාවට මේ අලුත් නැවුම් අත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත ගේන්න. මම දකින විදිහ සහ මට තව ප්‍රේක්ෂකයන්ගෙන් වෙනත් වෙනත් ආකාරයෙන් එන අදහස් අනුව හිතන්නේ ඔවුන්ටත් මේක නැවුම් අත්දැකීමක් විදිහට තමයි මේ අලුකුත චිත්‍රපටය මේ වෙලාවේදී ඔවුන් රස විඳින්නේ සහ ඔවුන් මේක බාරගන්නේ.
ඒ ආලෝක උදපාදී සිනමා නිර්මාණ අධ්‍යක්ෂකවරයා චත්‍රවීරමන් අපි සූදානම් මේ ආලෝක උදපාදී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ උද්දික ප්‍රේමරත්න. ඔහු තමයි මේ චිත්‍රපටයේ වලගම්බා රජුගේ චරිතය නිරූපණය කරන්නේ. ඔහු මීට පෙරත් ඉතිහාස පදනම් කරගත්තු ශ්‍රී ලාංකික සිනමා නිර්මාණ කිහිපයකට දායකත්වය ලබා දුන් රංගන ශිල්පියෙක්. අපි උද්දිකකින් පළමුවෙන්ම දැනගන්නට කැමති ඔබ දායකත්වය ලබා දුන්නු අනෙකුත් චිත්‍රපටවලට සාපේක්ෂව ආලෝක උදපාදී චිත්‍රපටය ඔබට වෙනස් විශේෂ චිත්‍රපටයක් බවට පත්වන්නේ කොහොමද?
මීට කලින් මම ඓතිහාසික චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. එකක් මහින්දාගම චිත්‍රපටය සහ දෙවනුව ජයන්ත චන්ද්‍රි මහත්මයාගේ මහරජගම චරිතය. ඊට පස්සේ තමයි මම මේ චත්‍රත් එක්ක වලගම්බා චරිතය නිරූපණය කරන්න සූදානම් වෙන්නේ. අපි බොහෝ දෙනෙක් දන්නවා මහරජගමනු සහ වලගම්බා කියන්නේ ආපසිම වෙනස් වූ චරිත දෙකක්. ඉතින් මම එතනදී තමයි තෝරගන්නේ නැවතත් මෙවැනි මෝ සිනමා පටයකට දායක වෙනවා කියලා. ඉතින් අපි ඉතිහාසය අහලා තියෙනවා ඔහු දෙවරක් ලංකාවේ රජ වෙච්ච රජතුමා සහ අනුරාධපුර යුගයේ සොළිය ආක්‍රමණ සියලු දේවල් එක්ක නැවතත් රට එක්සේසත් කිරීම, ශස්ත්‍රීක කිරීම එවැනි ඉතිහාස කතන්දර අපි හැමෝම අහලා තියෙනවා. මං හිතන්නේ ඉතිහාස කතාවක් වුණත් මොන කතන්දරයක් වුණත් ප්‍රේක්ෂකයන්ට සිනමාපටයක් වුණාම ඒ නැරඹීමේ තුල යම්කිසි රසයක් සහ වින්දනයක් තිබිය යුතුයි. ඉතින් ඓතිහාසික චිත්‍රපටවල විශේෂයෙන් මේ සටන් සහ මේ ආක්‍රමණ ඇතුළත් දේවල් අපේ ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන නිසා මම හිතනවා ඒක අපේ රසිකයන්ට රසවින්දනයට පාදක වෙන මූලිකම දෙයක් කියලා. සහ ඊට අමතරව කිසියම් දැනුම් සම්භාරයක් අපේ පුංචි පරම්පරාවට අපේ රටේ අපේ ඉතිහාසයේ මේ ශ්‍රී ලංකා දීපේ ඉතිහාසය ගැන හැබැයි දකින්න අවස්ථාවක් මේ සිනමා ඓතිහාසික සිනමා පට හරහා අවස්ථාව සැලසෙනවා. ඉතින් අපේ ලංකාවේ කවදරි දවසක නුදුරු අනාගතයේදී රටේ ඉතිහාස සිනමාව ගැන කතා කරද්දී මම හිතන්නේ මේ ඓතිහාසික චිත්‍රපට පෙළම ඒ ඉතිහාසය නම් ඌ රාජ්‍ය තැන්පත් කර තබයි.
විශේෂයෙන් මුද්දික දැන් මේක චත්‍රගේ ප්‍රථම චිත්‍රපටය. චත්‍රවැනි අධ්‍යක්ෂකවරයෙක් සමගින් කටයුතු කිරීම ඔබට මොන වගේ අත්දැකීමක් වුණාද මෙහිදී?
චත්‍රය සහ අපි ඇත්තටම ගත්තොත් වයස් සීමා අතින් ගත්තොත් අපි බොහොම ළඟ වයස්වල වයස් පරතර තියෙන කට්ටිය. ඉතින් අපි බොහොම තරුණයෝ විදිහට අපේ අදහස් බොහෝ දුරට එක තැනක තියෙනවා. ඉතින් සහ චත්‍ර සිනමා පිළිබඳ කිසියම් හැදෑරීමක් කරලා තමයි ලංකාවට ඇවිල්ලා එයාගේ පළවෙනි නිර්මාණයේ විදිහට මේක තෝරගන්නේ. ඉතින් මම ඔහුට ස්තුතිවන්ත වෙනවා මුලින්ම තරුණයෙක් විදිහට අපේ ලංකාවේ සිනමාවේ අපිටම බයිස්කෝප් හෝ මොඩර්න් කියන තැනට නොයා නැවතත් ඓතිහාසික කතාවක් වර්තමානයට ගෙනේම, ඒ කියන්නේ හොලිවුඩ් සිනමා පටයක ආකර්ෂණය මම හිතන්නේ මේ චිත්‍රපටය තුළ තියෙනවා. ඉතින් ඔහු එතනින් ඔප්පු කරලා තියෙනවා ඉතිහාසය වුණත් අපිට නැවුම් විදිහට වර්තමානයේ ප්‍රේක්ෂකයන් රස විඳින්න දෙන්න පුළුවන් කියන එක. ඉතින් ඔහු තුළ තියෙන තාක්ෂණ ඥානය මම හිතනවා සෑහෙන ඉවහල් වෙලා තියෙනවා මේ චිත්‍රපටයට. මම හිතන්නේ ඒක අපේ කර්මාන්තයටම සෑහෙන වටින අවස්ථාවක් චත්‍රගේ ඇතින තාක්ෂණික දැනුම. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ අපිට වැඩ කරන්න කිසිම අපහසුතාවයක් දැනුන්නේ නැහැ. ඉතින් මූලිකවම නිර්මාණ කටයුත්තකදී අපිට අවශ්‍ය වෙන්නේ මානසික නිදහස. මම හිතන්නේ ඒක ඉතා හොඳින් අපි අතර තිබ්බා.
අද අපි නොදුරු සිනමාවෙන් කතා බහ කරමින් සිටින්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ තිරගත වෙමින් නැති ආලෝක උදපාදී සිනමා නිර්මාණයේ පිළිබඳව මේ කතා බහට දැන් අපි සම්බන්ධ කරගන්නවා ප්‍රවීණ රංගන ශිල්පී සිනමා අධ්‍යක්ෂක ජැක්සන් ඇන්තනි මහතාව. ජැක්සන්, අපි පළමුවෙන්ම ඔබගෙන් දැනගන්නට කැමතියි, දැන් පසුගිය වකවානුව තුළ අපි දැක්කා ඉතිහාසය පදනම් කරගත්තු සිනමා නිර්මාණ ශ්‍රී ලංකාව තුළ බොහොමයක් බිහිවන ආකාරය. ආලෝක උදපාදී චිත්‍රපටය මේ අනෙකුත් සිනමා නිර්මාණවලට වඩා වෙනස් සිනමා නිර්මාණයක් බවට පත් වෙන්නේ කොහොමද?
ප්‍රධාන වශයෙන්ම මට මේ සිනමා කෘතියත් එක්ක බොහොම අනන්‍ය කාරණා තියෙනවා. මේක හරි අනාගතවාදී සිනමා කරුවෙකුගේ ප්‍රයත්නයක් හැටියටයි මම දකින්නේ. ප්‍රථම චිත්‍රපටනේ මේවා. ඒ නිසා දැන් ඔය චත්‍ර සහ භාරත කියන දෙදෙනා සමාධ්‍යක්ෂවරු ඔවුන්ගේ පළමු නිර්මාණය මේ. එතකොට ඒ බඳු පළමු නිර්මාණ අපි පහුගිය කාලේ ඒක දිගටම නැරඹුවානේ. එතකොට එහෙම පළමු නිර්මාණයක් නරඹනකොට ඔවුන්ගේ අනාගතය පිළිබඳ අපිට කිසියම් හැඩයක් නිර්දේශ වෙනවා. දැන් අපිට මතකයි අපි අපේ ජීවිත කාලය තුළ අපි පළමු නිර්මාණ බොහොමයක් දැක්කනේ අපිට අපේ තරුණ අවදී අපි දැකපු ධර්මසේන පතිරාජලාගේ ධර්මසිරි බණ්ඩාරනායකලාගේ ඒ පළමු නිර්මාණ දකිනකොට අපි ඉතා කුඩානේ නමුත් අපිව ඉතා දැඩි ලෙස ඒව ආකර්ෂණය කරගත්තානේ ඒ වගේ මේ මෑත යුගයේ අප දැකපු පළමු නිර්මාණ අධ්‍යක්ෂවරුන් අතරින් මම දැඩිසේ බලාපොරොත්තු දල්වා ගත්තා මේ ආලෝක උදපාදි නැරඹීමෙන් එනිසා ඒ චිත්‍රපටයේ සමස්තයක් හිටගත්තම මා තුළ ඇති කෙලේ විශාල සුභවාදී බලාපොරොත්තුවක් මම විශ්වාස කරනවා ඔවුන්ට හොඳ ඉදිරි ගමනක් ලාංකේය සමාජයේ සිනමා සමාජයේ විසින් සකසා දුන්නොතින් ඔවුන් ලංකාවට අවශ්‍ය කරන හොඳ ගුණාත්මක බරපතල හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයකින් යුක්ත නූතන සිනමාවක් ගොඩනගන්නට ඔවුන් තුළ බොහෝ සුදුසුකම් තිබෙන බව සහ මේ අධ්‍යක්ෂණ නිරූපණය කියන එක අධ්‍යක්ෂණය කියන කාරණාව බොහෝ විට අපේ රටෙන් අතහැර දැමී ගොස් ඇති දෙයක් සිනමා අධ්‍යක්ෂණය කියන එක. අපි අගය කරන්නේ සිනමාවේ පිටපත, සිනමාවේ කතන්දරය, නළු නිළියන්ගේ රඟපෑම්, ඒ මිසක් මේ අධ්‍යක්ෂවරයාගේ පර්ෆෝමන්ස් එක, ඔහුගේ ප්‍රාසංගික බව බොහෝ විට අපි කොට දමා තිබෙනවා. ඒ කතන්දරයේ බොහොම පරිස්සමට අධ්‍යක්ෂවරයා කැප්චර් කරගන්න එක තමයි පහුගිය කාලේ පුරා දැක්කේ. හැබැයි මේ මම සෑහෙන කාලෙකින් දකිනවා අර ඩිරෙක්ටර්ස් පර්ෆෝමන්ස් කියන එක මේ අධ්‍යක්ෂවරයාගේ දැක්ම නූතනීය ලෙස ගලප්පන්නට දරපු උත්සාහය. ඒ නිසා මේ මාතෘක තියෙන්නේ අධ්‍යක්ෂවරයෙක් ලෙස, සිනමාකරුවෙක් ලෙස චත්‍රලා පිළිබඳ විශාල සුභවාදී බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව හටගත්තේ ඔවුන්ගේ පූර්ව ප්‍රචාරක පටේ නැරඹීමෙන්. ඒ නිසා මම ස්පාසුවක් නැතුව හිටියේ මේ චිත්‍රපටය නරඹන්න. මට මේ චිත්‍රපටියෙමුත් මට ලොකු අනාගත දැක්මක් පේනවා.
ජැක්සන් අන්තනි මහත්මයා, ඒ වගේම දැන් මේ පසුගිය වකවානුව තුල ශ්‍රී ලංකාව තුල විවිධාකාරයේ ඉතිහාසය පදනම් කරගත්තු සිනමා නිර්මාණ බිහිවනකොට සමහරක් මතු කරපු ප්‍රශ්නයක් තමයි මේ සිනමා නිර්මාණ වලින් ඉදිරිපත් කරන ශ්‍රී ලාංකික ඉතිහාසය සත්‍ය ඉතිහාසයද? ඉතිහාසයේ යම්කිසි ආකාරයක විකෘති කිරීමක් අපිට මේ සිනමා නිර්මාණ වලින් දකින්න ලැබෙනවද? මේ කාරණේ කොහොමද අපිට ආලෝක උදපාදිය සිනමා නිර්මාණය තුල දක්නට ලැබෙන්නේ? ඔබගේ මතය මොකක්ද?
ඔය තර්කයේ ඇති වෙන්නේ සංජය සිනමා අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් ප්‍රධානතම ඒ අධ්‍යක්ෂණය තුළදී තිරපිටපත සම්බන්ධයෙන්. ඒ තිරපිටපත තුළ තමයි ඉතිහාසය ගවේෂණය කිරීම පිළිබඳ ප්‍රමාණය අපිට දැනෙන්න පටන් ගන්න. ඒ නිසා මේ පිටපතේ ඉතිහාසය පිළිබඳ කිසිදු විකෘති කිරීමක් හෝ ඉතිහාසය වෙනස් කිරීමක් හෝ මම දකින්නේ නැහැ. අප දන්න ඉතිහාසයම තමයි මේ කතා රචකයා තමන් මේ සිනමා කෘතිය තුළට ලබාගෙන තියෙන්නේ. නමුත් ඉතිහාසයේ කතන්දරයක් නොවේනේ, ඉතිහාසයේ සිද්ධිදාමයක්. ඒතකොට ඒ සිද්ධිදාමයේ මේ අපි ලබා ගත්තාම මේ කතා රචකයා එය මේ ප්‍රේක්ෂක ආකර්ෂණය පිණිස යලි සකස් කරනවානේ. මේ ඉතිහාසය විකෘති කරනවා කියන්නේ මේ ඉතිහාසය ඒ කතා කලාවට අදාළව යලි සකස් කරනවා. ඕනෑම චිත්‍රපටයක අපි දකින්නේ එහෙමයි. දැන් මේ ප්ලිනි විසින් රචනා කරපු නැචරලිස් හිස්ටෝරියා කියන ඉතිහාස ග්‍රන්ථයේ ඇතුළත් වෙලා තිබුණා සීසර් ගැන, ක්ලියෝපැට්‍රා ගැන, මාර්ක් ඇන්ටනි ගැන, බ්‍රූටස් ගැන. නමුත් ඒවා හරිම නිරස වාර්තානේ. අපි ක්ලියෝපැට්‍රා ගැනත් ජුලියස් සීසර් ගැනත් දැනගන්නේ ඉතිහාස පොතේ නෙවෙයි. අප දැනගන්නේ ෂේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාටකයෙන්. ඒ නාටකයේ හරි කතන්දර ස්වරූපයක් ඇති වෙනවා. ඒ නිසා මේ සත්‍ය ඉතිහාසයේ හිටපු සීසර්ට වඩා ෂේක්ස්පියර්ගේ සීසර් වෙනස්. සත්‍ය ඉතිහාසයේ ගත කරපු කාලවකවානුව තුළ මේ චරිත අතර ඇති වෙන සම්බන්ධතාව ෂේක්ස්පියර්ගේ නාටකයේ තුළ සම්බන්ධ වෙන්නේ නාටකීය අරමුණකින්. ඒ නිසා චිත්‍රපටකරුවා, නාට්‍යකරුවා පවතින ඒ පැවතුණු සිද්ධිදාමයන්, ඒ සිද්ධිවල ඇති වාර්තාමය බව අතහැර ඒ සිද්ධි ටික කතන්දරයකට අනුව සකස් කරනවා. ඒ තමයි චිත්‍රපටයක් තුළ සිද්ධ වෙන්නේ. මේ චිත්‍රපටයේ ඉතිහාසයට කිසිදු බලපෑමක් කරන මේ වරදක් මම දකින්නේ නැහැ. මම දන්න ඉතිහාසය අනුව නමුත් ඒ සිද්ධිදාමය ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගත හැකි ලෙස යලි කතන්දරයකට ගොඩනැගුවාද කියන ප්‍රශ්නය මට මේ චිත්‍රපටය තුලින් ඇහෙනවා.
ඒ වගේම ජැක්සන් ඇන්තනි මහත්මයා, දැන් මෙහිදී විශේෂයෙන්ම සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ මතු කළ කාරණයක් තමයි ආගම්වාදය, ජාතිවාදය කියන කාරණා මේ සිනමා නිර්මාණයේ විසින් ඉතාම දරුණු ආකාරයෙන් එලි දක්වන බවට ඔහු මෙහිදී තර්කයක් මතු කළා. මම දැනගන්නට කැමතියි මේ පිළිබඳව ඔබගේ මතයක්.
දැන් ඓතිහාසික කාරණාවක් අපි විශ්ලේෂණය කරන්න ඕන වර්තමාන ඇසින් නෙමෙයිනේ. අපේ වර්තමාන විචාරකයෝ හැම දෙයක්ම මේ අද ඊයේ සිද්ධ වුණා වගේනේ සාකච්ඡා කරන්නේ. දැන් මෙහි තියෙන්නේ ලංකාවට බලපාපු චෝල ආක්‍රමණය පිළිබඳ කතා ප්‍රවෘත්තියක්. එතකොට ලංකාවේ මේ ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව දෙවෙනි ශතවර්ෂයේ ඉදිරිය සිද්ධ වෙච්ච මේ සිද්ධිය වර්තමානයේට අරගෙන හිතන්න ගියොත් මේක වැරදිනේ. මාටින් වික්‍රමසිංහ පවා බොහොම අතීතයේදී බොහොම පැහැදිලිව කිව්වනේ මේ අතීත කතා ප්‍රවෘත්තීන් වර්තමාන ඇසින් විශ්ලේෂණය කරන්න එපායි කියලා. එතකොට මේ ආගම්වාදය හෝ ජාතිවාදය හෝ අපි වර්තමානයේ කියව හැටියට මේක බලන්නේ. මේ වළගම්බා රජුරන්ගේ කාලේ මේ පංච සුලීන් ලංකාව ආක්‍රමණය කරලා ලංකාවේ බුදුදහමට විශාල හානියක් පමුණුවනකොට වළගම්බා රජුරෝ ලංකාවේ ප්‍රදේශවාසීන් සමග රහසිගතව එකතු වෙලා මේ බුදුදහමට ශාසනයට සහ මේ රාජ්‍යයට මේ ජාතිකත්වයට ඒ චෝලයින්ගෙන් දකුණු ඉන්දීය චෝලයින්ගෙන් සිද්ධ වෙන්න ගිය අනතුරෙන් මේ රට මුදවා ගත්තා. ඒත් එක්කම අපවත් වෙන්නට හිටපු ස්වාමින් වහන්සේලා හිතේ ධාරණය කරගෙන හිටපු ත්‍රිපිටකය මේ එය ග්‍රන්ථාරූඪ කළ යුතුයි. මේ තවදුරටත් හිතේ ධාරණය කරගෙන සිටීම අවාසිසාගතයි. මේක විකෘති විය හැකි. වහාම මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ යුතුයි එවකට ගත්තු තීරණය. ඉතින් එදා සිද්ධිය යලි රූපගත කරලා පෙන්වනකොට මේක මේ අදද මේ සොලි ආක්‍රමණය සිද්ධ වෙන්නේ, අදද බුදුදහම වෙනසෙන්නට යන්නේ, අදද යලි ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළ යුතු වන්නේ කියලා වර්තමාන ඇසින් බලන එක හරිම ආධුනික ක්‍රියාවලියක්නේ. ජාතිවාදය සහ ආගම්වාදය තියෙන වර්තමානිකයින්ගේ. වර්තමානිකයන් තුළ ජාතිවාදය ආගම්වාදය ඉතා ඉහලින් රෝපණය කරලා තියෙනවා. ඒක රෝපණය කළ ඉතිහාසය විසින් නෙමෙයි, වර්තමානිකයා ඡන්ද ගුණ්ඩු හැටියට මේ තමන්ගේ ඡන්දදායකයා පාවිච්චි කරන්නට ගිහිල්ලා දෙමළ නායකයින් දෙමළ ජාතිවාදයක්, සිංහල නායකයින් සිංහ ජාතිවාදයක්, මුස්ලිම් නායකයින් මුස්ලිම් ජාතිවාදයක් අපේ රටේ ඇති කළා මේ 20 වෙනි ශතවර්ෂයෙන් මේ පිටට. ඒ මිසක් අතීතයේ ජාතිවාදයක් නෙමෙයි තියෙන්නේ. මේ විජාතීය ආක්‍රමණිකයින් විසින් මේ රට වනසන්නට ගිය අවස්ථා බොහොමයකදී රට මුදා ගන්නට දේශීය වශයෙන් ගොඩනැගිච්ච වීරයෙක් ගැන කතා කරනකොට ඒක වර්තමානයේත් එක්ක දාලා කතා කරන එක හරිම ආධුනිකයිනේ. ඒ නිසා ඒ තර්කයට මම එකඟ නැහැ. මේක අතීත කතාවක්.
ඒ ප්‍රවීණ රංගන ශිල්පී සිනමා අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනි, ඔබට බොහොම ස්තුතියි මෙවර නොදුරු සිනමාව සමගින් එක්වීම පිළිබඳව. ඔබටත් පුළුවන් අපගේ මෙවර නොදුරු සිනමාව විශේෂාංගයේ සමගිනුත් පසුගිය නොදුරු සිනමාව විශේෂාංග සමගිනුත් අපගේ වෙබ් අඩවිය ඔස්සේ එක්වන්නට අපගේ වෙබ් අඩවියේ මාසික විශේෂාංග සඳහා වෙන්නු වෙනමම අංශයක් එහෙමත් නැත්නම් වෙනමම බ්ලොග් එකක් ඇති බවත් මේ මොහොතේ අපි ඔබට මතක් කර දෙන්නට කැමැති. sbs.com.au/sinhali අපගේ වෙබ් අඩවිය. ආලෝක උදපාදී සිනමා නිර්මාණය යන මේ ගීතයත් සමගින් අපි මෙවර නොදුරු සිනමාවෙන් සමුගෙන යන්නේ ලැබෙන මාසයේදී තවත් මෙවන් සිනමා නිර්මාණයක් සමගින් එක්වන බලාපොරොත්තු වේ.
සසර මගදීගේ ගලා බසින ගලා සදහම් ගඟ නුරේ යන දුරේ නැකේ නාරිස පත් හිරු මත ලියවා කළ මහ මෙහෙවර සසු නඹරේ අතර කතාවේ
සදහම් ගීතය නොවට උදා
සඟ ගන මැත්දේ පනසේ රැකේනා සදහම් ගීතය නොවට උදාවේ සදහම් ගීතය නොවට උදාවේ චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි